Nikolu Sarvanu. Pan se sama da nam namaskare. එනිසා හැම දෙනාම තුනුරුවන් කෙරෙහි හිතේ පැහැදීම ඇති කරගෙන බොහොම උවමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට ඕනේ. පින්වතුනි, මේ උතුම් සද්ධර්මය අවබෝධ නොවෙච්ච නිසායි, අවබෝධ කරගන්නට බැරි වෙච්ච නිසායි අපි හැම කෙනෙක්ම මේ මහුණක් වරක් චරක් නැති දීර්ඝ සංසාරයේ ඉන්නේ. ඉතින් මේ සද්ධර්මය අවබෝධ වුණොත් මේ දුක්සහගත සසරේ මියට දුවන සැරිසරන ස්වභාවය அப்பித்துடியும் நத்திர வேணாம் මේ සසර දුක නතර කරන්නට අපට පුළුවන්කම තියෙන්නේ මේ සද්ධර්මය අවබෝධ කරගෙන ඒ තුලින් ඒ අවබෝධය තුලින් මේ ලෝකේ නොයරි නොගටි කියුත් තමයි. ඉතින් මේ ලෝකේ ඇති ජරා මරණ ස්වභාවය සසර ස්වභාවය තේරුම් ගත්ත අතීත උත්මේ තමන්ගේ ජීවිතයකවත් ජීවිතය ගැනවත් නොබලා ධර්මයෙන් ජීවිතය කරගෙන ධර්මයට මුල් තැන දීලා කටයුතු කරපු චරිත ඕන තරම් තියෙනවා. මම එදත් මතක් කළා. මම අදත් ඒ කතාව ටිකක් මතක් කරන්නම්. මේ අලුතෙන් අයත් ඇවිල්ලා ඉන්නේ හින්දා පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලේ එක්තරා සිටු යුවලක් හිටියා. ඒ සිටු යුවලට හිටිය දරුවෝ දෙන්නෙක්. එතකොට මේ ලොකු පුතා දෙනම 30. යාන්තම් මේ ලොකු පුතා වුරුදු 14ක් 15ක් වගේ වෙන කාල වෙනකොට ඒ දෙමව්පිය දෙන්නම හදිස්සි රෝගයක් හැදිලා මරණාසන්න මොහොතට පත් වුණා. ඒ මරණාසන්න අවස්ථාවේදී ලොකු පුතා ළඟට කතා කරලා කියනවා, "නේ පුතේ, සමහර විටක තවම බොහෝ දවසකින් අපි කලබල කරන්න පුළුවන්. ඒත් මේ මල්ලිට දුකක් නොදී අපි නැති පාඩුව දැනෙන්න නොදී මල්ලිව බලාගන්න කියලා අවවාද කළා. කිව්ව වගේම බොහෝ දවසකින් ඒ දෙමව්පිය දෙන්න කලබල කළා. ඊට පස්සේ තිස්ස මොකද කරන්නේ? තමන්ගේ ඉගෙනීම් කටයුතුත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා අර මල්ලිව යහපත් උරවැසියෙක් කරන්ට මල්ලිට දුකක් නොදී ජීවත් කරවන්න ඕන නිසා මල්ලි වෙනින් ජීවිතේ කැප කළා. ඉතින් මේ විදිහට කටයුතු කරනලා ටිකක් වැඩිහිටි බවට පත් වුණාට පස්සේ අයියා දෙමව්පියන් දෙවික පොරොන්දු නිසා තමන් ගැනවත් බලන්නේ නැතුව මල්ලිට අවාහගුවා කටයුතු කරලා දීලා තමන් සතු දෙහිපොළවත්වින් භාගිකුත් දෙදලා තමන්ගේ මල්ලිට දුන්නා. ඉතින් මේ කාලේ බොහෝ සෙයින් සෙනඟ පුරුදු වෙලා හිටියා. සවැත් නූර් ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න අවසට ඒ බණ කියන පිරිස එක්ක මේ තිස්සත් යන්න පුරු වෙලා තිබුණා. ඉතින් කාලයක් යනකොට මේ තිස්සට තේරුණා මේ සසර ඇති දුක්සහගත බව, සසර ඇති භයානක බව තේරිලා දවසක් ධර්ම දේශනාව ඉවර වෙලා ඔක්කොම යනකම් ඉඳලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට පැවිදි වෙන්න ඕන, මාව පැවිදි කරන්න කියලා." ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, "තිස්ස, අවසරයකින් තොරව පැවිදි කරන්න කෙනෙක්ව තහනම් ඔබට අවසර අරගෙන කවුරු හරි ඉන්නවද?" ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ, "මට වෙන කවුරුවත් නැහැ. නමුත් එක මල්ලි කෙනෙක් නම් ඉන්නවා." එහෙනම් තිස්ස ගිහිල්ලා මල්ලිට කියලා එන්න මහන වෙන්න ඕනේ බව. ඒ පාර හොඳයි කියලා න්යා ගෙදර ගිහිල්ලා මල්ලිට කියනවා, "මල්ලි, මට මහන වෙන්න ඕනේ. මහන වෙන්න යන්න අවසර දෙන්න." ඒ පාර මේ මල්ලි නොයෙක් කරුණු කියලා අඬනවා, "අනේ අයියේ, අම්මා නැති මට අම්මා වුනේත් අයියා, තාත්තා නැති මට තාත්තා වුනේත් අයියා, නෑදෑයෙක් වෙන සහෝදරයෙක් නැති මට නෑදෑයෙක් සහෝදරයෙක් වුනේත් අයියා, අනේ අයියා යන්න එපා" කියලා අඬනවා. නැවත නැවත කාරණා කියනකොට අයියා කියනවා, "මට පුළුවන් විදිහට ජීවිතේ හැම දෙයක්ම අඩුපාඩුවක් නොකර මම මල්ලිව බලාගත්තා. ඒ කරපු උපකාර වලට මට උපකාරයක් කරනවා නම් මට මහන වෙන්න යන්න අවසර දෙන්න." ඒ පාර එහෙම කිව්වහම කොහොම හරි මේ මල්ලි අකමැත්තෙන් නමුත් කැමැත්ත දුන්නා. ඊට පස්සේ මේ තිස්ස ගිහල ජේතවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟ මහන වුණා. මහන වෙලා බොහොම වත්සපන් ස්වාමීන් වහන්සේ නමක් හැටියට බණ භාවනා කරනවා. නමුත් දන්නා හඳුනන අය නිතරම මේ තිස්ස හාමුදුරුවන්ව හම්බ වෙන්න එනවා. මේක කරදරයක් නිසා තිස්ස හාමුදුරුවෝ සැවැත් නුවරට ටිකක් ඈතට වෙන්න එක්තරා පිටිසර ගමකට ගිහිල්ලා ඒ ගමේ කැලෑවක තියෙන ගල් වෙනක වාසය කරනවා. පින්දපාතේ කරගෙන ඇවිල්ලා අප්‍රමාදීව රැඳවල් දෙකේ භාවනා කරමින් සුවත් වෙනවා. ඒ වෙලාවේදී අර පිස්සගේ මල්ලිගේ බිරිඳ කල්පනා කරනවා, මේ තිස්ස මහන වෙච්චිටින් නම් අපිට උනේ හරීම යහපතක් තමයි. මොකද එයා මහන වෙච්ච නිසා එයාගේ දේපලත් ඔක්කොම අපිට අයිති වුණා. ඉතින් බැරිවීමකින් හරි පැවිද්දේ කලකිරිලා ආවොත් මේවා ආපහු දෙන්න වෙනවා. ඒ හින්දා ආපහු එන්න බැරි විදිහක් කරන්න ඕනේ කියලා අර මල්ලිටත් නොතේරෙන විදිහට රහස මොකද කරන්නේ, හොරු කණ්ඩායමක් දෙන්නගෙන හොරුන්ට අල්ලාස් දීලා සල්ලි දීලා මෙතන මේ මුදලක් තියෙනවා, මේ ටිකයි තියෙන්නේ, තව මේට වඩා උඹලට ගොඩාක් මුදලක් දෙනවා, අහවල් ගමේ අහවල් ගල්ලේනේ ඉන්නවා හාමුදුර කෙනෙක්, මේ හාමුදුරංග මරලා එන්න කිව්වා. ඒ පාර මේ හොරු කණ්ඩායම අර තිස්ස හාමුදුර එන්න ගල්ලේනට ආව තිස්ස හාමුදුරංග මරන්න කියලා. එනකොට හාමුදුරු සක්මන් මල්ලි සක්මන් භවනා කරමින් ඉන්නවා. මේ විලාද හොරු වට කරගත්තාම හන ඇයි උපාසකවරුනි කියලා. අපි ආවේ වහන්සේව මරන්න. මාව මරන්නේ ඇයි? මාව මරුවාම ඕගලන්ට තියෙන ලහපත මොකක්ද? වහන්සේ මරුවාම අපිට විශාල මුදලක් හම්බ වෙනවා. හොඳයි එහෙමනම් මට එක දවසක් ජීවිතේ දෙන්න. අද මාව මරන්න නැතුව හෙට මරන්න. ඒ වෙලාවේදී හොර නායකයෙක්ට කියනවා, හාමුදුරු නමක් නැතිනේ හාමුදුරුවෝ කියන කපටිකම බලන්න මහාන වෙන්න නෙමෙයි මරන්න කියලා, අද මරන්න නැතුව හෙට මරන්න කියලා කියන්නේ ඔය රැ දැනලා යන්න දුකයිද? එහෙම නෙමෙයි දැම්මම මරමු කියලා කඩු උස්සලා ගන්නකොට කිව්වා මරන්න එපා, මම පැනලා නොයන බවට අපයක් වෙන්න. ඊට පස්සේ කියනවා මේ මහා කැලේ උඹට අප වෙන්නේ කවුද? ඒ වෙලාවේදී තිස්ස හාමුදුරුවෝ සක්මන කෙරවල ඉඳගෙන මහා විශාල කළු ගලක් අරගෙන දෑත ඔසවලා මේ කකුල් දෙකට ගහලා කලවේ ඇට දෙක කලව කකුල් දෙක බිඳ ගන්නවා. ඇවැත්නි පැනලා නොයන බවට මේ ඇටේ ඇද්ද කියලා අහනවා. ඉතින් මේ හාමුදුරුවන්ගේ මේ ක්‍රියාව දක්වලා සංවේගයට පත්වෙච්ච හොරු බව අනේ ස්වාමීන් සමාවෙන්න කියලා වැඳලා ගියා. මම මේකෙන් මතක් කළේ පින්වත්නි, එදා ඉතිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා ඒ මේ ඇතු දුවන සැරිසරණ සංසාරේ හිටියොත් කකුල් වල ඇට කැඩුණු වාරවල් කියන්න බැරි බව දැනගෙන හිටියා. ඒ වගේම වදින කඩු කිසි පාරවල් මෙන්න මෙච්චරයි කියන එක සසර හිටියොත් ගණන් කරන්න බැරි තරම් කඩු කිසි පාරවල් වදිනවා කියන එක දැනගෙන හිටියා. ජීවිතයේ කියන එක මෙන්න මෙච්චරයි දුක කියලා නිමාක් කරන්න බෑ, මනින්න බෑ කියන එක තිස්සහම්දෝ දැනගෙන හිටියා. ඒ තිස්සහම්දෝ දැනගත්තා. ඉතින් මම ජීවිතේ රකින්ද දහම අතහැරලා ජීවිතේ රකින්ද හරි කියන අදහසින් දහම අතහැරියොත් ආපහු මේ සසරට වැටෙනවා. ඉතින් මගේ මේ එක ජීවිතයක කකුල් දෙක කැඩුනට කමක් නෑ, මට අප්‍රමාදීව මේ ධර්ම හැසිරී ගන්න පුළුවන් වුණොත් මුළු සසරකම කකුල් දෙකෙන් එකෙන් මම වීරෙනව නේද කියලා හිතුණා. එහෙම හිතලා මේ කකුල් දෙක ඒ විදිහට කලවැට බිඳගෙන ඒ වේදනාවම අරමුණු කරගෙන භාවනා කරන පහවදා උදේසිය පිළිසඳියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් හැටියට අරිහත්ත්වයටපත් වෙලා පිරුණම් පෑවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනි, මේ දුවන්නම් වාලි දුවන සමාජයට නම් දහම වටිනාකම තේරෙන්නේ, ජීවිතයේ යථාර්ථය තේරෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ආහාර නිද්‍රා භය මෛතුනංච සාමාන්‍ය මෙතත් පසුබිරි සමාන ධම්මේන තේසා මණිකෝ විශේෂා ධම්මේන හේන පසුබිර සමානාත්. ආහාර පාන හොයා ගැනීම ඒ වගේම නිදාගන්න තැනක් හොයලා නිදාගන්න එක තමන් ජීවිතයට බයක් දුකක් වෙනකොට ඒකට රැකවරණයක් හොයන එක මෛත්‍රුණ ධර්මයේ කියන මේ කාරණා හතර තිරසංගත සතාටත් මනුෂ්‍යයාටත් දෙන්නටම එකයි. තිරසංගත සතෙක් වුණාම එයත් කොහොම හරි ආහාර පාන හොයාගන්න කොතනක හරි වැටලා නිදා ගන්නවා. කවහරි ගහන්න හරි මොන හරි උපද්‍රවයක් කරදරයක් වෙනකොට ඒ බයෙන් බේරෙන්න එයත් දුවනවා. එයත් තමගේ වර්ගය බෝ කිරීම සඳහා තවත්ම යුක්ත වෙනවා. ඉතින් මනුෂ්‍යයත් තිරසංගත සතත් අතර වෙනසක් මේ ධර්මතා දෙකෙන් ධම්මේන තේසම් අධිකෝ විශේෂා. ඉතින් මනුෂ්‍යෙක් නම් මනුෂ්‍යකමේ වටිනාකම වෙනස්කම් වෙන ධර්මයක නිුත්තරිය. ධම්මේන හේනත් පසුබිර සමානයි. ධර්මයෙන් හේන පුද්ගලයා අර කාරණා හතරට විතරක් සීමා වෙනවා තේසංගත සතාවගේ කියලා. ඉතින් මේ දීර්ඝ සංසාරෙදී හිටියොත් ওই ධර්මතා හතර විතරයි කරන්නේ මනුෂ්‍ය ජීවිතය ගැන වැඩක් බලක් ගන්නෙ නැහැ. ගත්ත නැති හිටියොත් මේ සසරේ දුකටපත් වෙනවා කියන දැනගත්ත නිසා තිස්සහාමුදුරේදා ඒ විදිහට ධර්මයේ ජීවිතය කැප කරලා ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් තියලා ධර්මයෙන් ජයගත්තා. බොහෝ දිනක් මුතුනි අර තිරසංගත සතුන්ට සීමා වෙච්ච ධර්මතා හතරට විතරක් සීමා වෙලා දුවන්නන් වාගේ දුවන සමාජ රටාවකට කිති ලොහේ දුවනවා. නමුත් ඒ අතීත උත්තමයන්ගේ චරිත කතා තුළින් ජීවිත කතා තුළින් යමක් හිතන්ට හුරු වෙන හිතන්ට පුළුවන් මනසකට බොහොම වටිනා යමක් කියනවා. මනුස්සයෙක් කියලා කියන්නේ මනං උස්සතිති මනුස්ස උසස් මනසක් තියෙන නිසා මනුස්සයා කියනවා. උසස් මනසක් තියෙන කෙනෙක්ගේ ස්වභාවය තමයි ජීවිතය ඇත්ත ඇති හැටි දකින්න උත්සාහවත් වෙන එක. මෙතනදී අපි බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක ලෝකෙට නැති දෙයක් කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි බලන්න ගියොත් එතන ජීවිතය හම්බ වෙන්නේ හැම තැනකම එකම විදිහේ දුක්ඛදායක ස්වභාවයක්. ඉතින් ඒ තිස්සහාමුදුරන්ගේ කතාවෙන් වගේ දෙයකින් පෙනෙනවා අතීත මහෞත්තමයන් වහන්සේලා ධර්මයේ වටිනාකම කොච්චරද කියලා දැනගෙන හිටියද. ඒ ධර්මයේ වටිනාකම දන්න හින්දම ජීවිතය ගැනවත් බැලුවේ නැතුව ජීවිතය පූජා කළ ධර්මයේ වෙනුවෙන්. ඒ නිසා පින්වතුනි අපිත් කවදා හරි දවසක මේ සසරෙන් මිදෙන්නේ අපේ මීමත් ඔන්න ඔය මට්ටමටම ආපු දවසටයි. අපි චූටි කරුණේදී ඉස්සෙල්ලාම කරන්නේ දහම අතහරින එක. ගෙවල් දොරවල් වල නැත්නම් මේ ජීවිතේ අපේ ජීවිතේ ප්‍රශ්නයක් වෙනකොට ඒ ප්‍රශ්න ටික ජීවිතේ කරගන්නවා දහම අතහරිනවා. නමුත් ධර්මයේ සඳහන් වෙන්නේ ධනං චජේ අංගං රක්කමානෝ අංගං චජේ ජීවිත රක්කමානෝ. ධනං අංගං ජීවිතං චජේ ධම්ම මනුසරන්තෝ. මේ ලෝකය ධනය අතහරිනවලු තමන්ගේ අංග ප්‍රත්‍ය රැකගන්න. වකුගඩුවක් නරක් වුණොත්, ඇහැක් නරක් වුණොත්, අතක් පයක් නරක් වුණොත් ඒකට බෙහෙත් කරගන්න හෝ ඒ අංගපත්‍ය රැකගන්න තමන්ගේ තියෙන මුළු ධනස්කන්ධයම හෝ ලෝකයක් විනාශ කරනවා. ධනං චජේ අංගං රක්කමාන. අංගපත්‍ය රැකෙන්න ධනය අතහරිනවා. අංගං චජේ ජීවිතං රක්කමාන. ශරීරයේ නොයෙක් නොයෙක් කොටස් අතහරිනවා ජීවිතය රැකගන්න. කකුල කපල අයින් කළේ නැතිනම් මේක කුමුල වෘදුල මැරේ කියලා කකුල අයින් කරනවා ජීවත් වෙන්නේ. අත අයින් කරනවා ජීවත් වෙන්නේ. අංගංචජී ජීවිත රක්කමාන. ධනං අංගං ජීවිතං චජේ තම මනුසරන්තෝ. ධර්මයේ යථා ස්වභාවය දන්න කෙනා ධනයයි අංගයි ජීවිතය කියන තුනම අතහරිනවලු මේ තුන් ධර්මය අභ්‍යසදී. ඉතින් මේ පින්මුතුන්ටත් මතක් කරන්නේ පින්මුතුනි එක ටිකක් ජීවිතය ගැන හිතනද හැමදාම අපිට මේ මට්ටමවත් හම්බ වෙන්නේ නැහැ. අපිට මේ හම්බ වෙච්ච වෙලාවේදී වටිනාකම තේරුම් ගන්න. සමහර විටක ධර්මයේ වටිනාකම තේරෙනවා අපිට. එතකොට ධර්ම අවබෝධ කරගන්න වටපිටාව අපෙන් අතහැරලා. ධර්ම අවබෝධ කරගන්න වටපිටාව අපිට තියෙනවා. එතකොට වටිනාකම තේරෙන්නේ නැහැ. කෙනෙකුට ධර්ම අවබෝධ කරගන්න පුළුවන් වටපිටාව තියෙද්දි මේක වටිනාකම තේරුනොත් තමයි මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. පින්වතුනි අද අපිට මොනවද තියෙන්නේ කියලා බලන්න යථාර්ථයනුව බලනකොට එදා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ රජවරු රජකම් අතහැරියා සිටුවරු සිටුකම් අතහැරියා මේ සද්ධර්මය හමුවේදී අපි මෙහෙම කියමු දැන් මේ ලෝකේ තියෙන ලොකු නිලයක් තමයි රජකම් දුගුණ ජනාධිපතිකම කියලා. ඒ වගේම හැම කෙනෙකුගේම පූජා සත්කාර ලැබෙන ලොකු නිලතලය රජකම කියන එක. යම් කිසි කෙනෙකුට රජ කෙනෙකුට දැඩි රෝගයක් හැදෙනවා. ඉතින් රටේම ඉන්න වෙදවරු ගෙනල්ල වෙදකම් කරනවා කියන මේ රෝගී සුව කරන්න බෑ. එක වෙද මහත්තයෙක් කියලා කියනවා හොඳයි. ඒකාන්තයෙන් රජතුමනි ඔබතුමා මැරෙනවාමයි මේ රෝගේ. මේ රජකම අතහැරලා අහවල් කැලේට ගිහිල්ලා අහවල් කැලේ අහවල් ගස්වල පොතු කකා හිටියොත් නම් ජීවත් වෙන්න පුළුවන් කිව්වොත් මේ රජකම අතහරින්නේ නැද්ද? අතහරිනවා. මොකද ලෝකෙට නොමැරීම වටිනවා ඊට වඩා. මරණය වයයි. නොමැරීම වටිනවා ඊට වඩා ලෝකෙට. නොමැරීම. නමුත් හොඳට මතක තියාගන්න ඒක නොමැරීම නෙමෙයි මරණය කියලා කල් දාගන්න. ඒක මැරෙනවා. මරණය කල් දා ගැනීමත් වටිනවා ලෝකෙට රජකමකට වඩා. එතකොට මේ එක ජීවිතයක මරණය කල් දා ගැනීම සදාතනික අජරාමර බව හැමෙදී අපිට මොනවද කරන්න බැරි කියලා බලන්න. උන්ව තීරුම් කරගත්ත ඉතා බුදුරජාණන් වහන්සේගේ කාලෙදි බොහෝ දෙනෙක් රජගොල්ල රජකම් අතහැරියා සිටුරු සිටුකම් අතහැරියා මහා මහා ධනෙ තියෙන රාජරාජ මහා මාත්‍රියේ තමන්ගේ ධනෙ අතහැරියා හරියට අලු මුළු කෙල පිටක් වගේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන අහලා තියෙනවා පොඩි කතාවක් කියන්නම්. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ එක මහානාම කියන ශාක්‍ය රජුගේ මල්ලි. මේ අනුරුද්ධ කුමාරයා මොනතරම් සැපවත්ද කියනවා නම් ඒගොල්ලෝ දන්නේ නැහැ. දැන් ඉතියේ යාළුවෝ ටික එකතු වුණාම එක්කෙනෙක් කියනවා බත් එන්නේ කොහෙන්ද කියලා අහුවාම මේ චූල කියන රන් හැලියෙන් තමයි බත් උපදින්නේ කියලා තමයි එයා දන්නේ. එයා දැකලා තියෙන එච්චර. කුඹුරක් කරනවා වී වලින් බත් වෙනවා ඕව මොකුත් දන්නේ නැහැ. එහෙනම් ඒක එක්කන කතා වෙනවා. මම මතක් කරගන්න මේ අනුරුද්ධ කුමාරයා නැහැ කියන වචනේ දන්නේ. මෙයා සසරදී ගොඩාක් පින් කරලා පාරමිතා පුරලා තියෙනවා මට නැතේ කියන වචනේ අහන්න නොලැබේවා කියලා. ඉතින් දවසක් පුංචි කාලේ මෙයා හරි කැමති කැවුම් කන්න අනුරුද්ධ කුමාරයා. ඉතින් අම්මා මෙයාට කැවුම් හදලා දෙනවා. යාළුවෝ එකතු වුණාම කැවුම් වලට කොට්ටු අල්ලලා සෙල්ලම් කරනවා. දවසක් මේ අනුරුද්ධ කුමාරයා සෙල්ලම් කරන කැවුම් ටික පරාදයි. දැන් සෙල්ලම් කරන ටික පරාද වෙනකොට දූවලගෙන අම්මගෙන් කැවුම් ටිකක් ඉල්ල ගන්නවා. ආයෙත් අරගෙන එනවා. ඒ ටිකත් පරාද වෙනවා. ඔහොම ඔහොම ගිහාම කැවුම් ඉවර වුණා. ඊට පස්සේ ඉල්ලන්න ගිහාම අම්මා කියනවා පුතේ කැවුම් නැහැ නේ කියලා. අම්ම කැවුම් නැහැ කියන්නේ මොකද්ද කියලා අහනවා. දැන් නැහැ කියන එක දන්නේ නැහැ මෙයා. ජීවිතේ එහෙම එකක් දැකලා නැහැ. දාවත් දන්නේ නැහැ අහලා නැහැ. දැන් ඉතින් නෑ කියන එක පෙන්වන්න විදිහක් නෑනේ. අම්මා මොකද කරන්නේ? යකින් තැටියක් තියලා උඩින් කිස් තැටියකින් වහලා මොකද දැන් ඇවිහම පෙන්වන්න කැවුම් මෙන්න මේකට පුතේ නෑ කියන්නේ කියන එක පෙන්වන්න
තැටියක් කියලා උඩින් තැටියකින් වහලා දුන්නා අතට. මේ මේ සිද්ධිය බලන්න කැතේවි වරු. ඉතින් නෑ කියන වචනේ අහන්න මෙයාට සැලසුත් අපේ හිත හිස හක්කඩකට තමයි. එයාගේ මෙයාගේ පින කුසලයේ එච්චරට බලවත් මේ සඳහා යමක් නොකළොත් කියලා දෙවියන් කවුද කරන්නේ? ශනිකෝ කවුම් ගැව්වා ඇතුලේ. ඉතින් අම්මා අර පියන ඇරලා මෙන්න මේකේ පුතේ කවුම් නෑ කියන්නේ කියලා බලනකොට කවුම් ගොඩා. අරගෙන කාලා බැලුවා හරි රහයි දැන් දිව්‍යෝ උදස් කියන කවුම්නේ. හරිම රහයි. ඊට පස්සේ ගිහිල්ලා ඔන්න තෙල්ලම් කරනවා. හැමදාම කියන්නේ අම්ම මට නැති කවුම් දෙන්න. දැන් එදා ඉඳලා කියනවා අම්මේ මට මුකුත් එපා නැති කවුම් දෙන්න නැති කවුම් දෙන්න කියලා. ඉතින් අම්ම මොකද කියන්නේ මගේ පුතා හරිම පින්වන්තයි කියලා දන්න හින්දා අර වගේ හිස් තැටියක තියලා තැටියක් අරගෙන හිස් තැටියකින් වස්සල දෙන්න. ඉතින් මතක් කළේ නැහැ කියන වචනේ අහලා තිබුණේ. නමුත් එබඳු උත්තුමිය පවා මේ සද්ධර්මයේ හමුවේදී ඒ සැප ඔක්කොම අතහැරියා. අතහැරලා මුළු ලෝකෙම දුකයි කියන්නේ මේ ගහක් යට සෝහනේ මිනිහ උතල දාලා තිබුණ සිවුරක් අරගෙන පාංශකුළු සිවුරක් අරගෙන පොරෝලා කබලක් අතට අරගෙන ගෙයක් ගෙයක් ගානේ අනුන්ගේ බත්ගා කෑවේ. ඒ ධර්මයේ විමින් බත්ගා කෑම වටිනවා. ලෝකේ රන්තෙදී රජකම අනුභව කරනවට වඩා එයා රජකම නෙමෙයි අනුභව කරන්නේ ජරා මරණයි කියලා දන්නවා. ඉතින් පින්වතුනි අපි කවදා හරි දවසක අපි මේ සැප අනුභව කරනවා කියන මනස මකලා අපි මේ දුකයි ඉහිගෙන ඉඳගෙන අනුභව කරන්නේ කියන කම ටිකක් හරි දැකලා මේ දහමට පිටුනොත් විතරයි අපි මේ දුක් සහගත සසරෙන් ඈතර වෙන්නේ. ඒ නිසා මස් කඩේට මරන්න ගෙනෙන හරක් පස්සේ හරක් පිටිනුට ඒ පස්සේ ගියේ හරකෙකු නරුණා මැරෙන්න උනා. ඒ වගේ ලෝකය දුවන්නම් වාලි දුවන ලෝකයන්ව අපි මරණයටපත් වුණා මිසක අපි මෙදෙන්නේ නැහැ. පොඩ්ඩක් විවේක බුද්ධියෙන් හිතලා මේ ධර්ම තියෙන මොහොතේ මනුස්සෙක් වෙච්ච ජීවිතේ මේ ධර්මයේ තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මම අද දවසේදීත් මතක් කළා මම මේ මජ්ජි සූත්‍රය කියන්නම් කියලා. ස්වභාවයෙන්ම මේ සූත්‍රවල අර්ථ ගැඹුරුයි. මම මතක් කළා ධර්මය ගැඹුරු නෑ, අපි දුර්වලයි. අපිට තේරෙන්නේ නැත්තේ ධර්මයේ ගැඹුර නිසා නෙමෙයි. ඒ ගැඹුරු ධර්ම තේරුම් කරගන්න තරම් අපි දිනු වෙලා නැහැ. ඒ තමන්ගේ දුර්වලකම තේරුම් අරගෙන තමන්ව කොහොම හරි මේ ධර්ම තේරුම් කරගන්න පුළුවන් මනසක හදාගෙන මනසකට අරගෙන මේ දුක්ඛ සසරෙන් ඈතර වෙන්න ඕනේ. ඒ බඳු වූ යහපත උදෙසා අපි මේ ධර්මයේ අර්ථය ටිකක් සම්මර්ෂණය කරලා බලමු. ඉතින් එදා මේ මජ්ජ සූත්‍රයේ සාකච්ඡා කළේ ස්වාමීන් වහන්සේලා පරණසුනි නවර ඉසිපතාරාමේ බුද්ධජන වහන්සේ වැඩ ඉන්න කාලෙදී එදා භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා පිටපාතෙන් පස්සේ ධම් සභා මණ්ඩපේ එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනකොට තමයි මේ කතාව ඇති වුනේ. අන්ත දෙක දැකලා මැද තවරෙන්නේ නැතුව තණ්හාව ඉක්මවපු කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. අන්ත දෙක මොකද්ද? ඒ සිබ්බණිය ඉක්මෝනා කියපු සිබ්බණිය මොකද්ද? කොහොමද මැද තවරෙන්නේ නැතුව ඉන්නේ? කොහොමද මහා පුරුෂයෙක් වෙන්නේ කියලා අහනකොට තමයි ගිය සතිය අපි කරපු පරියායක ස්වාමීන් වහන්සේනම කතා කළා ඉස්පර්ශය කියන කාන්තය කිප්පරස සමුදේ කාන්තය කිප්පරස නිරෝධිය මැදයි. මෙන්න මේ විදිහට හිටියොත් තණ්හාව නැති වෙනවා. සිඹනිය කියන්නේ තණ්හාවට මෙන්න මෙහෙම හිටියොත් තණ්හාව නැති වෙනවා. ඔහොම ඉඳලා තණ්හාව නැති කරපු කෙනාටයි මහා පුරුෂයා කියන්නේ. ඊට පස්සේ එතනදී තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා අතීතේ එක්කන්තයක් අනාගතේ එක්කන්තයක් පච්චුපන්නම් මැදි වර්තමානයේ මැදයි. වර්තමානයේ මැදයි. මෙන්න මේ අතීතය යනෝ යන්නේ නැතුව අනාගතය යනෝ යන්නේ නැතුව වර්තමානයේක මනස තියාගෙන හිටියොත් කෙනෙකුට මෙන්න මෙයාට තණ්හාව ඉක්මනවා. සිබ්බණිය කියන්නේ තණ්හාව. මේ සිබ්බණිය ඉක්මනවා නැත්නම් තණ්හාව නැති වෙනවා. අන්න එයාට මහා පුරුෂයා කියනවා. එතකොට මහා පුරුෂයා වෙන්නේ මහා පුරුෂයා කියලා කියන්නේ තණ්හාව නැති කරපු කෙනාට සිබ්බණිය අතහැරගත්ත කෙනාට. සිබ්බණිය කියන්නේ හේතුම සංසාරේ නැවත නැවත ගොතවන්නේ තණ්හාව නිසා. ඒ නිසා තණ්හාව කියන තව නමක් සිබ්බණිය කියලා. එතකොට මේ තණ්හාව නැතිකලොත් තමයි මහා පුරුෂයා වෙන්නේ. තණ්හාව නැති කරන්න පුළුවන් කොහොමද? අතීතාන්තයටත් යන්න නැතුව අනාගතාන්තයටත් යන්න නැතුව වර්තමානයේක හිටිය තුනේ තණ්හාව නැති කරන්න පුළුවන්. එතකොට දැන් අපි තණ්හාව නැති කරන්න කියලා කවුරුත් අමුතින් උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. මහා පුරුෂයෙක් වෙන්න, ශ්‍රේෂ්ඨ උත්මයෙක් වෙන්න අමුතුවෙන් ඕනේ නැහැ. තණ්හාව නැතිනම් ශ්‍රේෂ්ඨ උත්මයෙක් වෙනවා. මහා පුරුෂයෙක් වෙනවා. තණ්හාව නැති කරන්න අපිට බෑ. තණ්හාව නැති කරන්න අමුතුවෙන් උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් නම් අතීත අන්තයත් අනාගත අන්තයත් කියන අන්ත දෙක දැකලා ඒ අන්ත දෙක ඇසුරු නොකර වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් නම් අපි ගාව තියෙන්නේ ඕන ඔතෙන් තියෙන දර්ශනය විතරයි. වර්තමානයේ අපි ජීවත් වෙනකොට මේ සිද්ධිය තුලින් තණ්හාව අතහැරෙනවා. තණ්හාව නැති කරන්න බෑ පුද්ගල භාවයකින්. තණ්හාව නැති වෙනව කොහොමද? අතීතාන්තයේ අනාගතාන්තයේ කියන අන්ත දෙක අතහැරලා වර්තමානයේ අපිට ඉන්න පුළුවන් නම් මෙන්න මේ වර්තමානයේ හිටියෝ තණ්හාව නැති වෙනවා. ඒ තණ්හාව නැතුව මහා පුරුෂය වෙනවා. එතකොට අපි තේරුම් කරගන්න ඕනේ අතීතය අන්තය කියන්නේ මොකක්ද, අනාගත අන්තය කියන්නේ මොකක්ද, වර්තමානයේ ඉන්නේ කොහොමද කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. මොකද දැන් අපි බොහෝ දුරට අතීතාන්තය කියලා සමහර විට අපි හිතන්නේ අතීතයේ අපි කළ කී දේවල් සිහිපත් කරනකොට සිහි කරනකොට මේ අතීතාන්තය. ඒ වගේම හෙට දවසේදී හරි තව ටිකකින් හරි අනාගතයේදී හරි යමක් කරන්න අපි හිතනවා නම් නූපන්න දෙයක් ඉපද්ද වීම පිණිස කටයුතු කරමින් ඉන්නවනේ මේ අනාගතන්තය කියලා අපි හිතනවා. වර්තමානයේ කියනවා නම් මැදයි කියලා. නමුත් මේ තන අර්ථය ඒක වඩා ටිකක් වඩා ගැඹුරුයි. කොහොම මධ්‍යම ප්‍රතිපදාව වුණොත් කිරිබුණ පුංචි මේ ළමයෙක් දිහා බලන්න. මේ පුංචි ළමයාට තියෙනවද තමන් කළ කී දේවල් අතීතයම සිහි කරන්නේ? නැහැ. එහෙනම් මම මෙහෙම මෙහෙම කරන්න ඕන, හෙට මෙහෙ යන්න ඕන කියලා අනාගතය ගැන කරන්න දේවල් තියෙනවද පුංචි ළමයාට? නැහැ. ඒ අන්ත දෙක අතීත අනාගත අන්ත දෙක නැතිනම් එහෙනම් වර්තමානයේ වෙන්න ඕනේ. එහෙනම් පුංචි ළමයාත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනෙක්. එයාත් තණ්හාව නැති කරන කෙනෙක්. එයාත් මහා පුරුෂයෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. එන මේ දරුවා කලෝපිය කළොත් කෙලිම රහත් වෙන්න ඕනේ වෙනවද? නෑ. වෙන්නේ නැත්තම් ඒ කියන්නේ එහෙනම් මොකක් හරි අඩුවක් තියෙනවා. එහෙනම් ඔය කිව්වට උත්තර නෙමෙයි. ඔහොම එකක් නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. දැන් පුංචි දරුවා අතීතය ගැන හිතන්නේ නැහැනේ, අනාගතය ගැන හිතන්නේ. නමුත් වර්තමානයේ කියනවා. හැබැයි ඒ වර්තමානයේ කියනවා කියලා කියන්නේ අපි. නමුත් උතන තියෙන දෝෂය මොකක්ද? මේ පුංචි ළමයාවත් ඒ කියන්නේ අන්ත අතහැරුණොත් විතරමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාවේ හිටියොත් නැත්නම් වර්තමානයේ හිටියොත් අන්ත අතහැරෙනවා. අතීතන්තේ අනාගතන්තේ අතහැරෙනවා. අතීතන්තේ අනාගතන්තේ අතහැරුවොත් වර්තමානයේ ඉන්නවා. වර්තමානයේ ඉඳ ඉස්සර වෙලා අපි දත යුතුයි අතීත අන්තය කියන එක මොනතරම් දුරට නියෝජනය වෙනවද කියන එක දත යුතුයි. අනාගත අන්තය ගොඩනගින්නේ මොන වගේ තැනකින්ද, මොන වගේ වටපිටාවක් තුලින්ද කියන එක දත යුතුයි. අන්න එතකොටයි අපි දන්නේ මම මෙහෙම හිටියත් තාම අන්තයක නේද ඉන්නේ. එතකොට අපි දන්නවා අපේ ප්‍රතිපදාව හරි කියලා නෑ තමයි. වැරදි කියලා දන්නවා. මම මෙහෙම හිටියත් අනාගත අන්තේ නේද ඉන්නේ තමයි දන්නවා. එහෙනම් දන්නවා අපි රැවටෙන්නේ. මම මුලින් මතක් කළා අපිට සත්‍ය අවබෝධ කරගන්න නම් ඇත්ත දකින්න නම් ඉස්සර ඇත්ත දැනගෙන තියෙන්න ඕනේ. අපි හොයන කෙනාගේ විස්තර දැනගෙන තියෙන්න ඕනේ. එතකොට අපි දහමක් හොයන අය නම් ඇත්තටම දහමක් නම් ඕනේ. අපි හොයන දහම මොකක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපි ටිකක් සම්මර්ෂණය කරලා බලමු. අතීත අන්තය අනාගත අන්තය කියන කාරණාව මොනතරම් දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද, නියුජේ වෙලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නායම් වික්‍රේ කායෝ තුම්හකං නාපි අඤ්ඤේසං පුරාණ මිදං වික්‍රේ කම්මං අපිතං චේතිතං වේදිතං දක්ඛබ්බං. මහණෙනි මේ කාරණ බුලගෙත් නෙමෙයි, වෙන කෙනෙකුගෙත් නෙමෙයි. මේ චේතනාවෙන් පිළියෙල වෙච්ච පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත චේතනාවෙන් පිළියෙල වෙච්ච වේදනාවට වස්තුවක් කොට දකින්න මේ ආයතන ටික. එතකොට දැන් අතීත අන්තය කියනකොට හොඳට දකින්න ඕනේ මේ චක්කුම්බිකේ පුරාණ කම්ම ඇහැගෙන පුරාණ කර්මය. එතකොට චක්කු විඥානේ ඇහැට පෙනෙන රූප, ඇහැ රූප චක්කු විඥානය කියලා අපිට පෙනෙන දැනගන්න මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. පුරාණ අන්තය ඇසුරු වෙන ඔන්න ඔතෙන්ට එනවා. කෙනෙක් අතීතය අනුව තමන් කරපු කීපු දේවල් හිත හිතා ඉන්නවා නම් ඒ විතරක් නෙමෙයි, ඒකත් අයිති අතීතයට. අතීත ප්‍රත්‍යයෙන්, අතීත හේතුවකින් හටගෙන තියෙන යමක් තියෙනවා නම් ඒ ටිකත් අයිති අතීතයට. පෙර අවිද්‍යා කර්මයෙන් නම් හටගත්තේ මේ විඥානාවක සලායතන පස්ස වේදනා කියන ටික. මේ ටිකට හේතු හැටියට පෙන්වුවොත් අපිට පෙන්වන්න දෙන්නේ මොකද්ද? අතීතය. අපි ඇහැ පරිහරණය කරනවා කියන්නේ පුරාණය කන්න, පුරාණය පරිහරණය කරනවා නේ. එතකොට කන, නාසය, දිව, ශරීරය පරිහරණය කරනවා කියන්නේ පුරාණ, පුරාණය පරිහරණය කරනවා නෙමෙයි ගන්න. එහෙනම් මෙතන කෙනෙකුට ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ටික ඇසුරු කරගෙන ඉන්නවා කියලා කියන්නේ අතීත අන්තයකයි යයි. දැන් කුඩා ළමයා කියනකොට එයා තාම අතීත අන්තය අතහැරලා නැහැ, එයා අතීත අන්තයේ ඉන්නේ. වර්තමානයේ කියන්නේ නැහැ එතෙන්ට. එතකොට ඒක අපි දකින්නේ අර හිතෙන් සිහි කරන සිද්ධිය විතරයි අතීත කියලා. නමුත් ඒකත් අයිති, ඒ විතරක් නෙමෙයි, අතීත ප්‍රත්‍යයෙන්, අතීත හේතුවකින් හටගත්තා වූ ටික තාම ඇසුරු වෙන්නේ. ඇසුරු කරනවා නම් අතීතය ඇසුරු කරනවා වෙනවා. තව පැත්තකින් ගත්තොත් අපිට රූපයක් පෙනෙනවා කියන මට්ටම දකින්ද, රූපයක් පෙනෙනවා කියන මට්ටම දකින්ද මේ ටික මොකද්ද? අතීතය. පෙනෙන මට්ටම අතීතය. සබ්දයක් ඇහෙනවා කියන මට්ටම දක්වා ඉපදිලා තියෙන්නේ ඔක්කොම අතීතයේ හේතු ටිකකින්. අතීතයේ කියන්නේ මේ නියෝජනය වෙන සබ්දයක් ඇහෙනවා කියන තැන දක්වා. මේ කනට තියෙන එකම නෑදෑය තමයි මොකක්ද? පෙර අවිද්‍යා සංඛාර විඥාන කියන පිටිපස්සට තියෙන හේතු ටිකක් තියෙනවා. නාසය, ගන්ධය, දිව, ශරීරය කියන මේ ටික ඔක්කොම අතීතයි. අතීත ටිකේ ලක්ෂණය තමයි මේක හැබැයි මෙහෙම තුවත් ගොඩාක් ගැඹුරු මෙතන. අතීත ධර්මයන්ගේ ලක්ෂණය තමයි කිසිම වෙලාවක Tamante හිතන්නේ කියන්න කරන්න බෑ. අතීත හේතුව, අතීත අන්තය අපි ඇසුරු කරමින් දැන් මේ ඉන්නේ. අතීත අන්තය ඇහැ තියනවා, රූප තියනවා, චක්කු විඥානය තියනවා, කන තියෙනවා, සද්දේ තියෙනවා, සෝත විඥානේ තියෙනවා කියන මේ දැනුම දකින්ද, මේ දැනුමේ මේවා ටික පරිහරණය කරන බව දකින්ද අතීතාන්තයේ අතනහැරයි අපි ඉන්නේ. එතකොට අනාගතාන්තයේ දකින්ද මේ ඇහැ අරඹය හෝ රූපය අරඹය හෝ චක්කු විඥානේ ආරම්භය තණ්හාවක් ඇති වෙනවා නම්, අලුතෙන් රාග දේශ මෝහයක් ඇති කර ගන්නවා නම් මේ ටික දකින්ද අනාගත අන්තය. අනාගතේ කියලා අපි හිතන ටික විතරක් නෙමෙයි, යම් හේතුවක් තියෙනවා නම් අනාගතයේ ඵල උපදවන, ඵලයේ ඉපදিলা නැති වුණාට ඵලයේ උපදවන හේතුව තියෙනවා නම් අනාගතේ, ඒකට කියනවා මොකද්ද? අනාගත අන්තය කියලා. එතකොට කෙනෙකුට යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධන්නේ වල ධම්ම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දර්ශනයක් තිබුණොත් විතරයි වර්තමානයේ කියන්නේ. තියෙන දෙයක් පරිහරණය කරනකොට දැන් තියෙන දේ අපි කියමු දෙතර තියනවා කියලා යනකොට ඕගොල්ලෝ අතීතය නෙමෙයි පරිහරණය කරන්නේ. තියෙන කිදෙතරදී ගෙට ඇතුල් වෙනකොටම ඕගොල්ලෝ අතීතයයි පරිහරණය කරන්නේ. මෙතනින් එනකොට ඊට පස්සේ අනාගතය පරිහරණය කරන්නේ. ගෙදර ඉන්නවා අපි ආපහු බහැරට යන්නේ අනාගතයේදී. දැන් ඔතෙන්ට වෙලා ඉන්නේ මට යන්න ගෙදරක් තියෙනවා කියන තැනකින්. ඔය එතකොට අනාගතන්තය අතහැරලා නැහැ. ගෙදරට යනකොට තියෙන ගෙදරකට යා ආවට පස්සේ ආපු ගෙදර තියෙනවා දෙන්න. මොකද අතීත අන්තියමයි කනකෝල අනාගතන්තයට දෙන්නේ අපිට. අතීතන්තයේ අතහැරුම් නැත්නම් අනාගතය අතහැරෙන්නේ නැහැ. අනාගතය අතහැරුම් නැත්නම් අතීතයේ අන්තය අතහැරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙතෙන්ට සාපේක්ෂව බලනද ගෙදර හිටපු අවස්ථාව දැන් අතීතයට වෙලා නැහැ. නමුත් අතීතයේ අතනහර ඔගොලු මේ ඉන්නේ අතීත අන්තයේ ඉන්නේ ගෙදර තියනවා කියන එක. ඒකම මෙතෙන්ද සාපේක්ෂව gedara තියනවා කියන අතීතේම තමයි ඔයගොල්ලන්ට අනාගතය හදවෙන්නේ. මට යන්න ගියකුත් තියනවා කියන දැනකින් ඉන්නේ. එකම ආරම්භන තමයි දෙපැත්තට යෙදෙන්නේ අපිට. නේද? හරියට වර්තමානයේක ඉන්නවා නම් වර්තමානයේක ඉන්නවා නම් අතීතාන්තයත් අනාගතාන්තයත් දෙක අතහැරෙන්න ඕනේ. ඒ කියන්නේ තිබුණත් නෙමෙයි තියනවත් නෙමෙයි කියන ටික අතහැරෙන්න ඕනේ. හිතෙන් විතරක් අතීතයේ සිහි කළා අනාගතයේ සිහි කළා කියන තැනකින් විතරක් නෙමෙයි අපි අතීත අනාගත කියන අන්ත දෙකට වැටුනේ. ජීවිතයේ තුලින්ම අතීත අනාගත කියන අන්ත දෙකේ අපි ඉන්නේ. වර්තමානයේක ඉන්නවා නම් මේ ජීවිතයේ තුලින්ම යදෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන දෙයක් පරිහරණය කරන්නත් බෑ, පරිහරණය කරපු දෙයක් තියෙන්නත් බෑ. මම අර මතක් කරන්නේ දැන් අපි වතුරකට ඉබුණොත් අපේ ඡායාව වතුර වැටෙනවා. අන්න අපි දන්නවා අපි ඉබුණ හින්දමයි මේ වතුරට ඡායාව වැටෙන කියලා. දන්නකොට දැන් තිබුණ එකක් පරිහරණය කරන්නේ ඕන අතීතන්තේ නැහැ. අපි එතනින් අහකට යනකොටම දැකපු ඡායාව නැති වෙනවා කියලා දකිනකොට දැන් අනාගතන්තේ නැහැ. දැන් අන්ත දෙක අතහැරලා වර්තමානයේ ඉන්නවා. ඒක උදේ දර්ශනය. ඒක උදේ නුවණ යෙදෙන්න ඕනේ. මේ ඉක්ුණ හින්දම හැටගත් ඉදීම නැතිනකොටම නැති වෙනවා. ඒ විදිහට මේ මුළු ලෝකෙම හැම අරමුණක්ම ওই විදිහට උනොත් තමයි අපි වර්තමානයේ ඉන්නේ. තියෙන දේවල් හම්බ වෙනකන් හම්බ වෙච්ච දේවල් තියෙනකන් ඔගොල්ලෝ දකින්න මේ අන්ත දෙක මාරු කර කර ඉන්නේ. ඒ මෝඩකම තුල ඉඳගෙන උපේක්ෂාවේ වර්තමානයේ ඉන්නවා කියලා කිව්වට අපි වර්තමානයේ කියන තැනත් අතිසංඥාව ඇසුරු වෙනවා. මේ දර්ශනය තුලින් වර්තමානයකට එන්න ඕනේ මිසක පුද්ගලයකට වර්තමානයේ ඉඳ බෑ. මොකද එහෙමම දැන් තිරසංගත සත්තු ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියන්නේ. ඒ තිරසංගත සත්තු අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ. ඔය තියෙන තනකොළ ටිකක් අතර යන වර්තමානයේ ඉන්නේ. දැන් ගවයෙක් වගේ සතෙක් ගන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. එතකොට වර්තමානයේක අපි නිගමන කියන එක මොන තීරපස්සේ තව ඔය ලේනිස්සා පරීක්ෂා කරන ලැබුලේ ඉන්නයි හරි ඉක්මනට මෙදෙනවා. ඇයි? මොකෝත් හිත හිත හින්දම මේ පේන දේ හොඳට වර්තමානයේ බලාගෙන ඉන්න තමයි වෙන්නේ යන්න. සියුම් එක එක ඒවා හිතන්න නැතුව අර පොඩි කැමරාව වලින් බලන්න. එතකොට මම මෙතෙන් මතක් කරගන්නේ අතීතයේ අන්ත කියනකොට ඔය අපි දන්න විදිහට මේ තීරණය කළ යුත්තේ අතීත අන්තය කියන එකේ තව ලක්ෂණයක් මම මතක් කරන්න මේක තව ගැඹුරට යනවා කියලා මම කිව්වේ අතීතයෙන් හටගත්ත දේ අපේ ජීවිතේ වෙලා තියෙන්නේ. එතකොට ඒ ජීවිතේ වෙච්ච දේ දැනුම් සහිත වෙන්නවා කියන්නේ අතීත අන්තය ඇසුරු වෙනවා. අතීත අන්තය ඇසුරු වෙන එකමයි අනාගත අන්තය ඇසුරු කරනවා කියන්නේ. මම ඒක පැහැදිලි කරලා දෙනවා මාර. ඒ ටික බලන් ගන්න. ඒකේ gedara තියෙනවා කියලා මෙතන ඉන්නකොට gedara තියෙනවා කියලා දැනුම අතීතය ගැන තියෙන දැනුමමයි අපිට අනාගතේ හැදුවේ. අතීතයේ යම් තේද අනාගතයේ යවාගතයේ යම් තේද අතීතයේ තේ. අනාගතයේ තිබුණොත් අතීතයේ තියෙනවා. අතීතයේ තිබුණොත් අනාගතයේ තියෙනවා. මේ දෙන්න නැති වුණොත් වර්තමානයේ තියෙනවා. වර්තමානයේ කිසිම මේ දෙන්න නැති වෙනවා කියන සිද්ධිය වෙන්නේ. ඒකෙදි අතීතයේ නිමිති නැතුව ඕගොල්ලෝ හිටියොත් අනාගතයට නිමිති නැහැ. මේ අන්ත දෙක නැතිනොත් ඕගොල්ලෝ අනිමිත්තයි කියන තැනකින් තමයි වර්තමානයේ ඉන්නේ. මම ඒකට අර උපමාවක් මතක් කරන්න ටිකක් කියනවා. බලන්න කියලා දැන් මේ ඇහි ස්වභාවය අතීතයෙන් හටගත්ත ඇහි ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කවදාවත් ඇහැ කියන එක දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඇහැ කියන එක පේන එකක් නෙමෙයි. ඔකට මම අර උපමාවක් ගන්නේ අවුරුදු 5-6ක පුංචි ළමයෙක් ගත්තොත් අවුරුදු 5-6ක පොඩි ළමයෙක් මේ ළමයාට හදවත වකුගඩු කියලා එකක් තියෙනවා නේ. නමුත් මේ ළමයා දන්නවද මට හදවත කියලා එකක් තියෙනවා වකුගඩුව කියලා එකක් තියෙනවා කියන එක පොඩි ළමයා දන්නවද? හදවත කියන එක අනිත්‍යයි වකුගඩුව අනිත්‍යයි කියලා බලන්න දන්නවද? නැහැ. එතකොට හදවත කියලා එකක් නැහැ වකුගඩුව එකක් කියලා එකක් නැහැ කියලා දන්නවද? හදවත කියන එක වකුගඩුව කියන එක තිබුණොත් තමයි ඒක තියෙනව හෝ නැහැව කියන්නේ. වකුගඩුවම නැති වුණොත් හදවතම නැත්නම් එයාට ඒ අරද තියෙනව හෝ නැහැව කියන කතාව එයාගේ ලෝකේ නැහැ. දැන් කිසිම නිමිත්තක් නැහැ නේද යාට? ඔන්න පොඩි ළමයා නිමිත්තක් නැති වුණාට ජීවිතේ එහෙම එකක් නැද්ද? එහෙම එකක් තියෙනවා. ඒක ජීවිතේ වෙලා ජීවිතේ යෙදිලා නම් තේරුම් ගන්න. Taman නොදන්නවා නම් ඒකෙන් Taman දුක් විඳිනවද? එයා දුක් විඳින්නේ නැහැ. ඒක ජීවිතේ. පුරාණ කර්මයේ ලක්ෂණය ඔන්න ඕක. පුරාණ කර්මෙන් හටගත් දෙයක ලක්ෂණය ඕක. ඔය පොඩි ළමයා ටිකක් ලොකු වෙනකොට මිනිහක් කපන එකක් දිහා බලලා හරි. පත්තරයකින් බලලා හරි. වීඩියෝ පටයක් දිහා බලලා හරි. මේ තමයි හදවත කියන්නේ හදවතේ කපාට මෙහෙම තියනවා. මේ තමයි වකුගඩුව. මේ තමයි වකුගඩුව හරස් කරේ කියලා දැන් වෛද්‍ය සිද්ධිය කරන මේ ඉගෙන ගන්නවා. දැන් ඔන්න හොඳට හදවත ගැන වකුගඩුව ගැන හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් තව කෙනෙකුට උගන්වන්නත් පුළුවන්. දැන් එයාගේ ලෝකේ දැනුම වකුගඩුව තියෙනවා. දැන් එයා හිතාගෙන ඉන්නේ මගේ දැනුම යම්සේද වකුගඩුවේ තේයි වකුගඩුව යම්සේද දැනුම එසේයි කියලා හිතාගෙන. ඒ කියන්නේ මේ තියෙන වකුගඩුව ගැන තමයි මම දන්නේ. මම දන්න වකුගඩුවයි තියෙන වකුගඩුවයි දන්නේ කියලා. දැන් ওই දැනුම නැති කාලෙත් මේ වකුගඩුව තිබුණා. මොකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් වකුගඩුව ගැන දුක් විඳින්න ඕන ටික නැද්ද මට? වකුගඩුව නරක වුණා කියලා දුක් විඳින්නත් පුළුවන්. වකුගඩුව තියනවා කියලා සතුටු වෙන්නත් පුළුවන්. හොඳට සතුට සැප දුක් දෙකයි තමයි දැන් මේ උපන්නේ මට. දැන් ඔය අලුතින් තියෙන දැනුම නැති කාලෙදිත් මේ හදවත වකුගඩුව තිබුණ ජීවිතේ වල නමුත් දන්නේ. ඔය අලුතෙන් වකුගඩුව ගැන ආපු දැනුම කියන්නේ මේ තියෙන වකුගඩුව නෙමෙයි. මේ තියෙන එක නැති වුණාම අලුතෙන් හදවත වකුගඩුවක් හදාගන්න තියෙන ටික කියන එක දැනගන්න. මේ මනෝමේ ඔය දැනගත්ත ටික. එතකොට අතීත අන්තය ඇසුරු වෙනවා කියලා කියන්නේ අර පුංචි ළමයා වගේ හිටපු දෙනෝ දැන් වකුගඩුව හදවත තියෙනවා. තියෙනවා. නමුත් එයා දන්නේ ලොකු වෙනකොට මේ මගේ හදවත මේ වකුගඩුව කියලා දැනුම යම්සේද වකුගඩුවේසේ වකුගඩුව යම්සේද එසේ කියලා අපි හිතින් දැනුමක් හදාගත්තනේ වකුගඩුව ගැන. දැන් මොන අතීත අන්තය අල්ලගෙන ඉන්නේ? ඒකම තමයි අනාගතේ වපුගලුව හදාගන්න අපිට තියෙන්නේ. අර දැන් ගෙදර තියෙනවා කියලා දැන් ඉන්නේ. ඔය ඉන්න දැනුම මොන ඕගලන්ට අනාගතේ ගෙදර ගිහින් දෙන්නේ? දැන් මේ තියෙන වපුගලුව මට තියෙනවා කියන එකකින් ඕගොලු අතීතාන්තේ අල්ලගෙන හිටියොත් ওই තියෙන වපුගලුවම තමයි හොයාගෙන යන්නේ. අනාගතේ. දේ පරිගෙති. තේරෙන්නේ? ඒකේ දැන් වකුගලුව කියපු එකේ පුරාණ කර්මෙන් හටගත් එකේ යථාර්ථය තමයි Tamanta නිමිති නැති දැන. වකුගලුව නැට අතීත අන්තයේ අපි ඇසුරු වෙනවා කියනකොට අතීත අන්තයේ ඇසුරු වෙනවා කියනකොට මනෝමය අතීතයේ කියන මානසින් අතීතයෙන් හටගත් දේවල් ගැන දැනුම් ඇතුවයි කියන්නේ එතකොට. අතීත අන්තය දැන් අල්ලගෙන ඉන්නේ. අතීත අන්තය අල්ලගෙන හිටියොත් තියෙන දේ තමයි අනාගතය හට නොගෙන තියෙන්නේ. අනාගත අන්තයටත් යනවා. අපි මේ අන්ත දෙකෙන් මිදුනොත් වර්තමානයේ ශුන්‍යතාවයක් අපිට දින අපි දන්නේ කියන තරකෙන් එනවා. එතකොට වර්තමානයේ නැදයි කියනකොට අනිමිත්ත බව ශුන්‍යත බවටම මේ දැర్శනේ යනවා. ඔබලා හලති අනිමිත්ත චේතන විමුක්තිය ශුන්‍යත චේතන විමුක්ති කියලා කියන්නේ. ඒ කියන්නේ වර්තමානයේ පිටු නිවනම ලැබෙන ගංගා යමුනා සරබු මහේ වගේ ගංගාව ගැන කියලා බුදුරජාණන් දේශනා කරනවා. මේ ගංගාවන් පෙර දිගට හැරලා පෙර දිගට නැමලා පෙර දිගට බරව පවතිනවා. මහා ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට හැරලා නිවනට නැමලා නිවනට බරව පවතින යම් කිසි කෙනෙක් අතීතාන්තයත් අනාගතාන්තයත් කියන අන්ත දෙක අතර වර්තමානයේ සිට නිවනටම නැඹුරු වෙලා ඉන්නේ යගේ මනස. ලෝකේ ශුන්‍යතාවයට යනවා. ලෝකේ නිමිති නැති වෙනවා යා. කෙටියෙන් අපි ඔබ ගම්මු වෙනනම් දැන් තේරෙන මට්ටමකට දෙන්නේ තේරෙන්නේ නැති ඒ වගේ ඇහැට පෙනෙන මට්ටම දකින්ද පෙනෙනවා කියන මේ සිද්ධියම දකින්ද අතීතන්තය පෙනෙන දේ අරබයා හිතන කියනවනම් හිතනවනම් කියනවනම් කරනවනම් මොනවා හරි හොඳට වේවා නරකට වේවා පෙනෙන දේ අරබයා හිතුවොත් කිව්වොත් කෙරුවොත් ඒක අනාගතන්තය කියලා දකින්ද ලෝකයට පුළුවන් මේ අන්ත දෙක ඇතුලේ ඉන්න මිසක ලෝකයේ තියෙන මේ අන්ත දෙක තුල මිසක වර්තමානයක නැහැ. ඒක මම කියන්නේ ලෝකය වර්තමානයයි කියන එක තුලක් තියෙන අතීතයයි කියන එක දැකද කියන එකකින් කිව්වේ. ඒ කියන්නේ ලෝකය මෙහෙම පෙනෙන දේ තුල ඉන්න පුළුවන්. නේද? පෙනෙන දේ පෙනෙනවා කියන දේ නිර්මාණය වෙලා තියෙන අතීත හේතුවකින් නම් පෙනෙනවා කියන දේ තුල එයා වර්තමානයේ කියලා හිතාගෙන ඉද්දී ඉන්නේ අතීතය තුලයි කියන එක දකින්න. පෙනෙන බවම නිර්මාණය වෙලා තියෙන තැනට කියනවා අතීතය ඇසුරු වෙනවා දෙන්න කම්ම. එයා එතකොට අතීත හේතු ටිකේ ඉන්නේ. පෙනෙන දේ අරන්දයා හිතනවා නම් කියනවා නම් කරනවා නම් මේවා නව කර්ම අලුත් ඒවා. මේවා අනාගතයේට ඵලයක් උපදින්න තියෙන හේතු ටික එතකොට අනාගත අන්තයකයි මෙහි. කනට යම් ශබ්දයක් ඇහෙනවා නම් ඇහෙන මට්ටමම දකින්න අතීත අන්තය. ඇහෙන දේ අරන්‍ය හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක අනාගත අන්තය. නාසයට ගඳ සුවඳ දැනෙනවා නම් දැනෙන මට්ටම දකින්න මොකද්ද? අතීත අන්තය. එතකොට මේ ගඳසෝද දැනෙන මට්ටම අතීතන්තේ කියපු කාරණා තේරෙනව නේද? මොකක් හින්දාද කිව්වේ කියන්නේ? එතකොට ඔන්න අතීතන්තේ කියනකොට අපේ මොන යන්න ඕනේ ඒතර දක්වා නේ. ඒ කියන්නේ අර කාපු කීප සිහි කරන සිද්ධිය විතරක් නෙමෙයි අතීතේ. මේ සිද්ධියත් අතීතේ කියන එක. මොකද අපි හැම වෙලාවෙම අතීත සංඥා පරිහරණය කරන්නේ. මේ තැනට බිත්තිය කියන්නේ මේකට ඔරලෝසුව කියන්නේ අපි දැන් ඉගෙන ගත්ත නෙමෙයිනේ නේ ඉගෙන ගත්ත කවද එහෙනම් ඔරලෝසුව දිහා බලනකොට බිත්තිය දිහා බලනකොට අතීතය අතුරු කරනව නෙමෙයිද මේ අතීතය අතුරු කරන වර්තමානය කියලා අපි හිතන තැන අතීත සංඥාව පදියන්නේ කරන්නේ එතකොට දිවට රස දැනෙන තැන ඉඳලා කාපු කීපු දේවල් සිහි කරන තැන දක්වාම කියපු කරපු දේවල් සිහි කරන තැන දක්වාම අතීතේ වර්තමානයේදී හිතන කරන දේවල් අනාගතේ. කයට ගැටෙන මට්ටම අතීතේ ගැටෙන දේවල් ආරම්භය කුමන අංහරි විදියකට මොන විදිහකට හරි හිතනවා නම් කියනවා නම් කරනවා නම් හිතන්න කියන්න කරන්න පුළුවන් උනේ චේතනාවට ඒකම කරනවා. ඒ වගේම මනෝ ස්පර්ශයකින් දහම් සිතුවිල්ල පහළ වෙන තැනම අතීතන්තය ඒ අරමුණ නැවත හිතනවා නම් කියනවා නම් කරනවා නැවත හිතෙන්න හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක අනාගතන්ත. gedara kiyala sihi wenama avasthawa atitante gedara gana vistara tikak thawa denaganna puluwan nam ඊට පස්සේ ඒක අනාගතන්ත. amma daruwa kiyala sihi wenama avasthawa atitante daruwa gana mehema mehema karanna one kiyala karma tika ගෙදර ගිහිල්ලා මෙහෙම කරන්න ඕනේ කියලා හිතන ටික අනාගතන්ත. එතකොට මුළු තුන් ලෝකයේම කාමාවචර රූපාවචර අරූපාවචර කියන තුන් ලෝකයේම ඉන්නේ මේ අන්ත දෙකේ. ඒ නිසයි අන්ත දෙකේ ඉන්න හින්දායි අන්ත දෙක අතහැරලා නැද නැති හින්දායි තණ්හාව ඉක්මෙන්නේ නෑ යාට. මේ අන්ත දෙකේ ඉන්නකොට ඇති වෙන්නේ තණ්හාව. තණ්හාව ඇති වෙනකොට මහා පුරුෂයා කියන්නේ නැහැ. හීන පුරුෂයා කියලා කියන්නේ. මහා පුරුෂයෙක් කියලා කියන්න බෑ. එතකොට කෙනෙකුට පුළුවන් නම් මේ අන්ත දෙක හඳුනගෙන මැද ඉන්න. එයාට තණ්හාව ඉක්මනවා. ඒකයි තණ්හාව නැති කරන්න හදන අපි ඉස්සෙල් දැනගෙන ඉන්න තණ්හාව ඇති වෙලා තියෙන ප්‍රදේශය මොකක්ද? මැද ඉන්න කියලා උත්සාහවත් වෙනකොට මොකක් හරි මධ්‍යම ප්‍රතිපදාවක හිටියට අපි හිතන එකක හිටියට හරියන්නේ නැහැ නේද? ඒ කියන්නේ මේ මම යනවා ඇඩිලේඩ් වලට කියන එක හිතාගෙන අපි හිතුවට ඒ පාර තියෙන සිද්නි වලට අපි හිතුවට වැඩක් නැහැ. ඒ පාර තියෙන මෙහෙම නම් අපි අරන් හිතුවට යන්නේ නැහැ. දැන් මෙහෙම කෙරුවට තණ්හාව නැති වෙනවා කියලා හිතාගෙන හිටියට අපි ඒ පහර තියෙන තණ්හාව පවතින විදිහටම තණ්හාව නැති වෙන්නේ නැහැ. දැන් කොහොමද අපි ඇහැට පෙනෙනම අවස්ථාවත් අතීතේ නම් පෙනෙන දේ අරගෙන හොඳට හිතුවත් නරකට හිතුවත් මොන විදිහට හිතුවත් අනාගත අන්තේ දැන් කොහොමද අපි මේ ප්‍රශ්නේ මිදෙන්නේ? ඒ කියන්නේ දැන් ඔය අන්ත දෙක ඇසුරු වෙන්නේ නැති වෙන්නුනොත් නේ මධ්‍යම වෙන්නේ මධ්‍යම වුනොත් නේ මේ අන්ත දෙක ඇසුරු නොවෙන්නේ එහෙමනොත් නේ තණ්හාව නැති වෙන්නේ. කොහොමද අන්ත දෙක ඇසුරු නොවෙන්නේ? අපිට ඥාන දර්ශනයක් තියෙන්න ඕනේ. අතීතයෙන් හටගත් අතීත අන්තය ඇසුරු වෙන ලක්ෂණය දකින්ද කෙලින්ම රූපයක් පේනවා කියන මට්ටම. සද්දයක් ඇහෙනවා කියන මට්ටම. එතකොට රූපයක් පේනවා කියන මට්ටම අපිට උපදින්නේ ඊතුරු ස්කන්ධ ටික ඔක්කොම යනවා ගිහිල්ලා. සද්දයක් ඇහෙනවා කියන එක අපිට තේරෙන්නේ ඊතුරු ස්කන්ධ ටික ඒ අනුව ගිහිල්ලා. දැන් මෙතනදී ක්‍රම දෙකකට තියෙනවා මේක කරන්න. තියෙන රූපයට රූපේ පෙනෙනම අවස්ථාව අතීතන්තයේ පෙනෙන රූපය අරගෙන හිතුවොත් කිව්වොත් කිව්වොත් අනාගතන්තේ කිව්වා. ඒ හින්දා පෙනෙනම අවස්ථාව උපදිනකොට පෙනෙන රූපය ආරම්භය හිතන් නැතුව රූපය ඇති වුණේ මෙහෙමයි නැති වුණේ මෙහෙමයි කියලා රූපයට හිතන් නැතුව රූපය අල්ලගන්න නැතුව රූපය ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි බලන්ද අනිපත නොවගන්න. එතකොට රූපය අල්ලගෙන නැති හින්දා අපි රූපය අන්තේ නැහැ. එහෙම වුණහම රූපය ආරම්භය හිතනවා කියනවා කරනවා කියන එකක් වෙන්නේ නැහැ. රූපය ඇති වෙනහා නැති වෙන හැටි බලුවම විසක රූපයට හිතුවේ නැහැ අපි. දැන් මේ පේන රූපයට මේ මිනිස්සෙක් කියලා හිතන එක රූපේ කියන එකක් ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා හිතන එක තමයි වෙනසක් තියෙනවා. දැන් මෙතනදී රූපේම බලමින් හිටියොත් ඔන්න අතීත අන්තේ. දැන් රූපේ පේනකොටම මේ පේනවා කියන සිද්ධිය ඇති වෙන්න හේතු ටික අපිට බලන්න පුළුවන් මොනවද? මේ ඇහෙන් බලන නිසාමයි මෙහෙම පේන්නේ කියන තැනක අපි හිටියොත් ඥාන දර්ශනයකින්. එතකොට පේනවා කියන සිද්ධිය ඇති වෙන හැටියකින් ඉන්නවා මිසක පේන දේ තුල අල්ලගෙන ඉන්නවා නෙමෙයි. මේක ගන්න ප්‍රධානම දේ තමයි ඇහෙට පෙනෙන දේ ඍජු අහුවෙන්න දෙන්න එපා කියන එකක් මම කියන්නේ. ජලයේ වගේ පේනකොට මිරිඟුව තියෙන තැනක මම අර කියන්නේ ඔකදී අපි අර මම අර උපමාවක් කියනවා. දැන් ඔය වතුරකට තිරිසගත සතෙක් එමුනොත් එයත් වතුර වල අයිනට ගියේ හින්දානේ එයාට ඡායාව පේන්නේ. හොඳට බලන්න මේ ඉබුණු හින්දම පෙනෙනව නේද කියන නුවණ නැති වුණොත් මෙතනින් අයින් වෙනකොට මේක නැති වෙනව නේද කියන නුවණ නැති වුණොත් වෙන්නේ මොකද්ද? කෙලින්ම වතුරේ පේන ඡායාව දැඩිව අහුවෙනවා. ඔන්න දැන් අතීතයේ හටගත්ත දේ අල්ලගෙන ඉන්නේ එතකොට. හොඳට මේ උපමාවෙන් බලන්න. තව සතෙක් ඉන්නවා කියන එකක ඉන්නේ. අතීත අන්තයේ හිටියොත් වෙන පාඩුව තමයි පැත්තකට යනකොට දැකපු සතා ඉන්නවා කියලා අනාගතේ බලන් යන තියෙන අන්තය හදලා තියෙනවා. ඉන්න සතාව බලාගෙන ඉන්නකොට පැත්තකට ගිහිල්ලා දැකපු කෙනා ඉන්නවා අපව බලන් යන්න පුළුවන් විදිහට ඉන්නකොට මෙයා ඉන්නේ අන්ත දෙකේනේ. තේරුණාද කියන්නේ? දැන් මේ කොමාවෙන් තේරුම් ගන්නද? ඒ කියන්නේ දැන් මේ එහෙම ධර්මතාවයක් නැතිවට මෙයා ඉන්නේ අතීත අන්තයක. අන්තය කියන එක මනසෙන් හදාගන්න. ඒ කියන්නේ හිටපු කෙනෙක් වනේ දකින්නේ මෙයාද? මේ වතුරේ තව සතෙක් ඉන්නවා කියන දැනකයි තව එක්කෙනෙක් ඉන්නවා තව එක්කෙනෙක් ඉන්න කෙනෙක් වයි බලමින් ඉන්නේ. මෙයා එන්න ඉස්සලා කෙනෙක් හිටියා කියන අදහසින් නෙවෙයි. අදහසයි තියෙන්නේ ඒකනේ එහෙම කෙනෙක් ඉන්නේ. එහෙම හිටියොත් අනාගත අන්තය. ඔන්න දැන් ඒ අතීතාන්තයත් අනාගතාන්තයත් කියන අන්ත දෙක නිර්මාණය වුණේ වතුරේ තියෙන බල්ලා කියන එක අහුවෙච්ච එකත් පැත්තකට ගියාට පස්සේ ආපහු බලන්න යන්න පුළුවන් දෙන්නකින් බල්ලෙක් ඉන්න එක කියන කාරණා දෙක තුනනේ. ඔය දෙකම කැපෙන්නේ නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ දෙකම යාට ඇති උනේ මම මේ ඉබුණ හින්දම නේද මේක හටගත්තේ ඉදීම නැති වෙනකොටම නැති වෙනව නේද කියන පිටිපස්සට තියෙන නෝන නැති වෙච්ච නිසා නේද යාද මෙහෙම උනේ කියන එක බලන්න. තේරුණාද කියන්නේ? එතකොට ඒ සතාට වෙච්ච දේ තමයි මේ අරමුණේ අපිට වෙලා තියෙන්නේ. වතුරට ඉබුණහම තව සතෙක් ඉන්නවා කියලා පේනවා වගේ මේ තව අය ඉන්නවා කියලායි දැන් අපිට පෙනිලා තියෙන්නේ මේ. තේරුණාද? දැන් මේ පෙනෙනවා කියලා හිතියහම අර සතාට පැත්තකට ගියහම දැකපු සතා පහව ඉන්නවා කියලා පේනවා වගේ පැත්තකට ගියහම අපි දැකපු අය ඉන්නවා කියන එක හිතෙනවා. දැන් අපි මේ ඉන්නේ අතීතන්ත සහ අනාගතන්ත කියන දෙකේ. දැන් වතුර ගාවට අපි ගියහම අපි දන්නවා අපි මේ එදෙන හින්ද නේද අපේ ඡායාව වැටෙන්නේ. එබුණහම අපි අහකට යනකොට ඡායාව නැති වෙනව නේද කියන දැනුමක් ඇතුව මෙහි බලාගෙන ඉන්නකොට වෙලා තියෙන්නේ මෙහි හදින් අහුවෙලා නැහැ. ඒ කියන්නේ දැන් අපි අතීතයේ නෙවෙයි පරිහරණය කරන්නේ දැන් තියෙන හේතුවකට ඇදිච්චකුයි අපි පරිහරණය කරන්නේ. නුවණින්. දැන් අතීත දෙයක් නෙමෙයි මේ පරිහරණය කරන්නේ නුවණින්. මේ එබුණ හින්දමනේ මේ ඡායාව හටගත්තේ. මෙතන යනකොටම නැති වෙනෝනේ කියලා පිටිපස්සට තියෙන හේතු ටික නිසා උපන්න දෙයක්. හේතු නැතිව නැති වෙන යන්තිගේ සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධම් වර්තමාන මේ පෙනෙනවා කියන සිද්ධියේ ඇතිවීම නැතිවීම දැකෙමින් ඉන්නේ අපි. ඒකේ තියෙන ලක්ෂණය තමයි තියෙන එකක් දකින්නේ හේතුන්ගෙන් හටගත් එකකුයි අපි මේ දකින්නේ. දැන් තියෙන එකක් නෙමෙයි අතීතන්ත නෙමෙයි. තේරුම් දෙකේ පිළි. ඒ කියන්නේ දැන් වතුරට එනකොටම අපි දන්නවා ඉබුණු නිසා හටගත්තේ කියනකොට තිබුණා කියන අදහස අතහැරෙනවා අපිට. එතකොට වෙන්නේ පැත්තකට යනකොටම දැකපු එක නැති වෙනවා කියන එක. මොකද මෙතන උපාදාන සහිතව නොහිටපු නිසා. ඒ වගේ අපිට මේ තේන අරමුණේ අරමුණක් පේනකොට පේනදී ඇති වෙන හේතුවයි මේ හේතුව නැති වෙනවත් කියලා බලන්න පුළුවන් වුණොත් මේක අහුවෙලා නැහැ. ඒකමයි මම හැමදාම කියන්නේ මිරිඟුව දිහා බලනකොට ජලයේ පෙවුනා වගේ. දැන් මිරිඟුව දිහා දකිනකොට ජලයේ වගේ පේනවා. අපි දන්නවා පේන දේ තියෙනවා නෙමෙයි. එහෙම දෙයක් පෙනෙන්නේ මිරිඟුව තියෙන තැනක ජලයේ වගේ පේන්නේ ඇයි? මේ ඇහැ නිසා. ඇහැ එහෙම උනේ ඇයි? එහෙම පේන මේ ඇහැ නිසා එහෙම පේන්නේ. ඇහැ එතකොට ඇහැ කියන්නේ මේ නාම රූප නිසා මේ කය පවිඥානක වෙච්ච නිසා. කය පවිඥානක තුනේ හිත ප්‍රතිසන්දියෙන් ආපු නිසා. ඇයි හිත ප්‍රතිසන්දියෙන් මේ කර්ම නිසා, කර්ම අවිද්‍යාව නිසා කියලා මේ කාරණා ටික කියනවා. එතකොට ඒකෙන් අන්තිමට පෙන්නනවා අපිට මේ පේන්නේ තියෙන දේ නෙමෙයි. මේ පටිච්චසම්පාද තේරෙනකොට පේනවා මේ ආයතනෙ උපද්දලයි පරිහරණය කියන්නේ කියන එක ඔගොල්ලෝ දැක්කොත් හරියට පොකුණට ඉබුමින්ද පේනවා කියන තැනක. එතකොට මෙහෙම අල්ලගෙන ඉන්න ගතිය නැහැ. ඇයි ඉතින් මෙහෙම අල්ලගෙන විදිහට ජීවිතයක් එහෙම දෙයක් තියෙනවා නෙමෙයි මේ හේතු ටිකෙන් උපන්නේ. හැබැයි හේතු ටික ඇතිවීම නැතිවීම නොදක්ින හැම වෙලාවකම ඔගොල්ලන්ට අහුවෙලා තියෙන්නේ මේ තේන රූපේ. තිරසංගත සතාට වතුරට ඉබුම නිසාමයි පේන්නේ කියන එක දකින්න අමතක වෙන හැම තැනකම ඡායාවේ තව සතෙක් දකි. ඒක ඇත්ත වෙයි. බුරයි. බුරල පණි උට හපන්න. එතකොට වාට කොච්චර ඇත්ත වෙලාද කියන එක. බොරු ඇත්ත කියලා ඇත්ත නොදකිනකොට බොරුව කොච්චර ඇත්ත වෙනවද කියන එක පේනවා. ඒ සතා හිතින් හිතන එක මොනතරම් දැඩි වෙලා කියන එක පේනවා බුරණේ. බුරණේ මොනතරම් ආත්මවලද කියන එක පේනවා හපන්න පයිනේ. නේද? ඒ වගේ මේ ඇත්ත නොපෙනනකොට බොරුව ඇත්ත වෙලා මේ කෙනා ගැන බයින්ද ගහන්න හිතන එක හිතන කෙනාට බයින්ද ගන්න බයින්කොට පේන කෙනාට ගහන්න බයින එක කියනකොට බොරුව මොනතරම් ඇත්ත වෙලද කියලා බලන්න. ඒ සදා කරපු එකයි පොකුනේ ඡායාවක් කියලා නොදැක ඒක ඇත්ත වෙලා ඒ ඡායාවට බුරන ඒ සතත් ඒ ඡායාව හපා ගන්න පයින් සත මේ පේන දේ ඇත්තටම ඉන්න කෙනාට හිතෙන් බයින මමත් ඉන්න කෙනාට වචනෙන් බයින මමත් ඉන්න කෙනාට ගහන්න බයින මමත් අතර වෙනසක් නැහැ. ඒ සතා පොකුණ කියන ඡායාවට පයින සතත් ඉන්න කෙනාට ගහන්න හදන මමත් අතර වෙනසක් නැහැ. එකම සිද්ධිය තියෙනවා. මොකද මේ අන්ත දෙක තියෙන්නේම රාග දේශ මොහය තියෙන විදිහට. එතකොට මහ පුරුෂයා කියන්නේ සුමකේ ගිගාන්ත ගිහිල්ලා තියෙන තැනනේ. එතකොට බැරි වෙලා හොඳට බලන්න ඕනේ. ඇත්තටම මම කිව්වට නෙමෙයි මෙහෙම වෙනවද වෙලා උනේ ඇයි මෙහෙම මේ මෙයාට මෙහෙම වුණා නම් මෙහෙම දැක්කම මෙහෙම නොවෙනවද හේතුව මොකක්ද කියලා. ඒ වගේ ඒ අරමුණේම අපි අනිත් පැත්තට දකින්න නිසා අපි මේ ඡායාවක් හැටියට දකින නිසා ඒකද හේතුන්ගෙන් හටගත්ත නිසා තියෙන එකක් හැටියට දකින්නේ නැහැ. අතීතය අතුරු කරන්නේ නැහැ. තියෙන එකක් හැටියට දකින්නේ නැහැ. අනාගතයට හොයාගෙන යන්නේ නැහැ. ඒ හින්දා ඒකට අපි බයින්නේ නැහැ. වර්තමානයේ ගියාම තියෙන ලක්ෂණය තමයි ඒක ඇත්ත නැහැ. ඇත්ත නැහැ. අපි වතුර තියෙන ඡායාව ආරම්භය මේ ඡායාව නම් හොඳයි නේද ලක්ෂණයි නේද කියලා හිතන්නේවත් කැතයි කියලා හිතන්නේවත් එහෙම හිතන්නේත් නැහැ. ඒකට ඒකේක කතා කරන්නවත් නැහැ. ඒකට ගහන්න හදන්නෙත් නැහැ අපි. එහෙම කිව්වොත් පිස්සු කියලා හිතනවා අපිට. කෙනෙක් කියනොත් ඇත්ත දකිනකොට හිතනවා බොරුව කියන්නේ පිස්සු කියලා. දැන් පිස්සු හින්දා පිස්සු බව තේරෙන්න දන්නේ ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. ඇත්ත දැකපු දවසට තේරෙන්නේ මේ පිස්සු කියලා. දැන් මේ අරමුණේ ඔය සිද්ධියමයි තියෙන්නේ. මේ අරමුණේ මේ හේතු ටික නිසා මේ ලෝකේ පේන බව ඇති වෙලා තියෙන්නේ. නමුත් ලෝකේ උපදින හැටි නොදන්න නිසා තියනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලෝකේ උපදින හැටි නොදන්න නිසා තියනවා කියලා හිතාගෙන. ලෝකේ නැති වෙන හැටි නොදන්න නිසා නැහැ කියලා හිතාගෙන ඉන්නවා. අනිත් පැත්තනේ. ලෝකේ කෙනෙක් උපදිනවා කියලා දන්නව නම් එයා නැහැ කියන්නේ. නේද? උපදින හැටි දන්නව නම් නැහැ කියන්නේ. නැති වෙන හැටි දන්නව නම් තියනවා කියන්නේ. කෙනෙක් තියනවා කියලා බැඳෙන්නේ හෝ නැහැ කියලා දුක් වෙන්නේ හෝ මේ ඇති වෙනහ නැති වෙන හැටි දෙක නොදැන තමන් තුල මේ ලෝකේ ඇති වෙන හැටි එහා නැති වෙන හැටි නොදැන මේ අන්ත දෙකේ ඉන්න හින්දා. ඉතින් මේ මජ්ජේ සූත්‍රය ඉගෙනගත්ත ඔය උපමාවෙන් ඔය විදිහට දකින මේ අන්ත දෙකම ආයතන හයෙන්ම මේ මජ්ජේ සූත්‍රයෙන් පෙන්නනෝ යම් කිසි කෙනෙක් මේ අන්ත දෙකකට නොපෙමින මධ්‍යම ප්‍රතිපදාවේ එතන අතීතාන්තයත් අතහැරලා අනාගතාන්තයත් අතහැරලා වර්තමානයේ හිටියොත් කියන එකෙන් කියනවා මොකද්ද? පේන දේට නැඹුරු නොවි පේන දේ ගැන හිතන්නේ නැතුව කියන එක අතහැරලා වර්තමානයේ කියනකොට පේන දේ ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලනවා. පේන දේ ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලන එක පේන දේ හිතනවා නෙමෙයි. පේන දේ ඇති වෙන හා නැති වෙන හැටි නොදන්න කොටයි පේන දේ ඇත්ත වෙන්නේ. එතකොටයි ඒකට හිතන්නේ කියන්නේ කරන්නේ. මෙන්න මේ විදිහට හිතියොත් අන්නහව ඉක්මනවා. එයා මහා පුරුෂයා කියලා අර ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේ ආපු මාර්ගයේ ක්‍රමය ඔය නිසා. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලමයි සසර දුක නැති කරගන්න වෙන්නේ. ඒක ඒ කියන්නේ නිවන් දකින තුන එකම මගයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා පෙන්නනවා. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම කියලා කියන්නේ මැද. මැද කියන්නේ අන්ත නෙමෙයි. එතකොට මේ අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව දැනගෙන ඒකේ වඩපු කෙනෙක්මයි දුකෙන් මිදෙන්න පුළුවන්. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව කියලා මොනවා හරි දෙයක් නෙමෙයි හරියට කළොත් අපිට මෙන්න මේ වගේ තැනකට අපේ මනස එන්න වෙනවා ගන්න වෙනවා. මෙතන තියෙන ලක්ෂණය තමයි හැබැයි දැන් අතීතාන්තයත් අතහැරලා අනාගතාන්තයත් අතහැරලා වර්තමානයේක මනස තියාගත්තොත් එහෙනම් ස්පර්ශාන්තයත් තියාගන්න. ඉස්කෝර සමුදියන්ට දෙය ඉදේම යතහැරලා තියෙන. දැන් මේකෙන් වෙනම බලන්න ඕනේ නැහැ. අර කියපුවන්ට ඔක්කොම අතහැරලා. එතකොට මේ පින්මුතුන්ට කොතනකින් හරි දහමක් ලැබුණොත් මේ නිවන් මාගයි පුරුදු පුහුණු කරන්න කියලා දර්ශනයකට. ඔගොල්ලෝ ওই දර්ශනේ තියලා බලන්න. ඔය මම කියන්නේ මගේ පෞද්ගලික දෘෂ්ටියක් නෙමෙයි. ඔයගලන්ට තේන මට්ටමේ. අතීත අන්තයේ මේතන දක්වාම අසුරු කරනවා නේද? මෙහෙම මෙහෙම කළොත් අසුරු කරනවා නේද කියලා එදහිමකින් තොරව ඔයගලන්ට විතර්කණය කරලා බලාගන්න පුළුවන් මට්ටම මම පෙන්නේ. එතකොට ඔයගොල්ලෝ බලන්න මේ මට්ටම ඔක්කොම ඇහැට පෙනෙනවා නම් රූපය තියෙනවා, ඇහැ තියෙනවා, චක්කු විඥානය තියෙනවා කීකියා හරි අපි ඉන්නවා කියනකොට තාම ඉන්නේ අතීත අන්තයක නේද කියන කාරණාව දකින්න. මේ තුලින් ඒ තුලින් යම් ශික්ෂණයක් ලැබෙනම අදාළව සිද්ධිය වුණේ නැහැ කියන එකයි කියන්නේ. ඒක හොඳ නැහැ කියන එක නෙමෙයි. ඒ තැන මධ්‍යම ප්‍රතිපදාවම නෙමෙයි. තාම ඒ අතීත අන්තයේ අපි ඉන්නේ කියන එක දකින්න. එහෙම මුකුත් හොයන්නේ නැතුව පිළිගෙන ඇහෙන දියර්මයේ හිතනවා කියනවා කරන තැන කිතු අනාගත අන්තය නේද? එහෙනම් පිළිනනවා කියන දේ ඇති වෙන හා නැති වෙන හැටි. පිනෙනවා කියන දේ ඇති වෙන හා නැති වෙන හැටි කියනකොට පිනෙක ඇතුළේ බැලුවට හරියන්නේ නැහැ. මේ ලෝකේ ඇති වෙන හා නැති වෙන හැටි බලන්න කියලා බලන එකට මොනවද ලෝකේ ඇතුළේ තියෙන එක පවුරු ගෑම තුල. ඒක හරියන්නේ නැහැ. එහෙනම් මේ පෘථිවියේ තියෙන තැනට පිටට නොවන ගිහිල්ලා මේ ගුරුත්වාකර්ෂණය තියෙන හින්දා මේක තියෙන්නේ. ගුරුත්වාකර්ෂණය නැති වුණොත් මේක නැති වෙනවා කියන කෙනකින් බලන්න වෙනවා අපිට. ලෝකේ අපි නිකන් මේ භෞතික වශයෙන් තියෙන එකක උනත් ඇති වෙන නැති වෙන බලන්න. මේ ගෙඩිය ඇතුළට ඇවිල්ලා මේ පොළොව හරහා බලලා මේක කවදාවත් නැති කරන්න පුළුවන්ද? ඇති වෙනවා හෝ නැති වෙනවා කියන එක බලන්න උනත් ඒකෙන් පිටද යන්න වෙනවා අපිට. නේද? ඒදී ඇතුළේ ඉඳගෙන කවුරුත් බලන්න බෑ. ඒ වගේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ ඇති වෙනවා නේද? ඇති වෙන්නේ මෙහෙමයි කියන එක බලන්න ඕන පිටට යන්න ඕන හේතු දෙකද. ඇහැ ඇතුළට ගිහලා රූප චක්කු විඤ්ඤාණ ඇතුළට ගිහලා බලන්න බෑ. එතකොට ඒකම ඒක ඇතුළේ ඉන්නේ. එතකොට මෙන්න මේ සූත්‍රයෙන් අපිට පෙන්වන හරියට කෙනෙකුට නිවන් දකින්න ඕනේ නම් හරියට නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මෙහෙම මනසක් පවත්වා ගත්තොත් කියලා හරියට කිසිම වැරදීමකින් තොරව දැන් උඩ අහසේ වාහන ප්ලේන් එකක් යනවා නැවක යනවනම් දෙපැත්තේ මඟ සලකුණුවක් තියෙනවා නම් මතක තියාගන්න කමන්නේ මේ වලාකුළයි මේ වලාකුළයි කියලා මොකද සමහරු ඔය නුවණක් නැති කෙනාට එහෙම මාක් තියාගන්න පුළුවන් මොන්නේ එක්කෙනෙක් දැන් ගඟ බෝට්ටුවක නැගලා යනවා ගමනක් ඉතින් බුලත් හිටපු හප යන්නේ හප යනකොට දැන් ඇතේ හුණු ටික පුත්තින ගිරේ වැටෙන වතුරට ඒ පාර බෝට්ටුවේ ටක් ගාලා ඉරක් ඇඳගත්තලු එන ගමන් ගන්න මෙන්න මෙතනින් තමයි වැටෙන්නේ එතන වැටුම තැනින් ආපහු එනකොට ඒයි දැන් වැටුම තැනින් ටක් ගාලා එවිලාම ටක් ගාලා වැටුම තැනින්ම මාක් කරගත්තලු වතුර තියද්දී ගිරේ බෝට්ටුවේ එහෙම ටිකකින් මෙන්න මෙතනින් තමයි ගිරේ වැටෙන කියලා එන ගමන් ගන්න පුළුවන් ඒක ගන්න ඒ වගේ දැන් උඩ මොකක් මාත්‍යාගත්තට මෙන්න මේ වලාකුළයි කියලා හිතනකොට එතන නෑ හොයන්න බෑ එහෙම උඩ නිමිති නෑ ඒ වගේ දැනකට අලුතෙන් හදාගෙන තියෙන අපේ මාලිමාව කියලා එක හරියට තියෙනවා යන්න ඕනේ දැන් ඒ වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මෙතෙන්ද එතෙන්ට යන දුන්න මාලිමාවක් වගේ හරියට ඔයගලන්ට කිලින්ම තියෙනවා යන්න ඕනේ හැටි සුට්ටක් එහාට ගියත් තේරෙනවා ආ දැන් අන්තේ මෙහාට ටිකක් ගන්න මෙහාට ගියත් තේරෙනවා ආ අන්තේ මෙහාට ගන්න කියන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි දැන් මාලිමාව ඒක මාලිමාගත කෙරුවොත් අර මැප් එකකට තියලා යන්න ඕනේ තැන සුට්ටක් හරි තියෙන පාරෙන් ආයෙම උනොත් අර යපෙනවා දැන් හැරිලා තියෙන උන අන්තක මෙච්චර කොහමට ගිහිල්ලා තියෙන්නේ ආපහු එතෙන්ට එන්න උන අන්තක මෙච්චර දකොට ගිහිල්ලා තියෙන්නේ මේ මාලිමාවක් වගේ මේ දහම හරියට හොඳට නුවණක් තියෙන කෙනාට තේරෙනවා ආ දැන් අපි මේ වැරදිලා තියෙන්නේ ඉතින් මේ ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ ඈ එතකොට මැප් රීඩින් ටිකක් පුරු වෙන්න වෙනවා මේ ඒ වගේ මේ මධ්‍ය සූත්‍රයේ හරියට නිවන් දකින කෙනාට මග සලකුණු නැති අහස යන කෙනාට මග සලකුණු නැති වතුර යන කෙනාට මග සලකුණක් නැතත් එතෙන්ට ගෙනියන්න උපකාර වෙන මහලිමාවක් වගේ ජීවිතේ මේ මේ අන්තයි කියලා වෙනම නොදන්නවා වුණාට ඒතෙන් හඳුනගෙන අන්තික නොයට යන්න තියෙන තැනක් වගේ හැටියට මේ මධ්‍ය සූත්‍රය. ඒ නිසා මේ සූත්‍රේ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්නේද? නමුත් ගැඹුරුයි. තවත් සමහර විට ගැඹුරු වෙන්න පුළුවන්. මම මතක් කළා ගැඹුරු නැහැ සූත්‍ර ධර්මයේ අර්ථය අපි දුර්වලයි. ඒ නිසා තමන්ගේ දුර්වල බව හදාගෙන මේ ධර්ම අවබෝධ කරගෙන මේ දුක්ඛාගත සතරෙන් මිදෙන්න හැම දිනම උත්සාහවත් වේවා. ඒ සඳහා මේ දේශනාව හේතු කුණි සියන වේවා. දැන් සෝදනා දෙපොස්ත. දැන් ඔබ කල්පනා කරගන්න ඕනේ. අද දවසේදී හැම දිනම බෝම ශ්‍රද්ධාවෙන් දෙවන්දමලුවන්ට කටයුතු කරනා තිබුණත් මේ ස්ථානයට ඇවිල්ලා මේ ධර්මයෙන් ටිකක් ශ්‍රවණය කරලා බොහොම වටිනා කුසල සම්භාරයක් රැස් කරගත්ත කල්පනා කරගන්නට මේ සියලු ආකාරයෙන් පහල කරගත් සියලු කුසලයන් ලෝකට සම්බුද්ධ ශාසනයෙන් මේ පින්වත්තුන්වත් මේ පින්වත්තුන්ගේ දෙවන්දමලුවන්ට ආරක්ෂා දෙන්න ඩලි ක්‍රේතුත් ශාසන නාම කෘෂ්ඨකාර බසිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන් දිවි සිරුරට දිනු කරගනිත්වා දෙවි පතන බෝධිකින් මුතුන් නිවන සැනසෙත්වා කියලා සාධනවා ඒ වගේම අද දවසේ සිද්ධ කරගත් මේ සීලෝ කුසල ධර්ම අපේ ගෞරවනීය පණ්ඩිත ආනන්ද මහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ වේවා කරන පින ශාසන නාම කටයුතු දිනු කරගන්නට මෙම කුසල ධර්මයේ ජීවිතවලට හේතු උපනිස්සියම වේවා කියලා සතුටුයි. විශේෂයෙන්ම මේ මක්ඛන පරක් පෙරක් නැති දුක් සහගත සංසාරයෙන් ඈතර වෙන්න මේ ලෝක සත්වයාට තියෙන එකම මඟ තමයි මේ සද්ධර්මය. ඒ සද්ධර්මයේ ආලෝකයෙන් බිඳක් ඔබ තුලට ලබා දීලා අවිද්‍යාව අන්ධකාරය දුරු කරලා මේ සසර දුකින් එක මොහොතකට හෝ ඈතර වේවා කියන කලම සිත් ඇතුළු තමන්ට කරන ශක්තිය නැතත් එබඳු යහපත ලෝකයට කරවලා දෙන්න ඕනේ කියන කලන අදහසින් අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් සපයනවා ඒ පත්මසිරි ලියනගේ මහත්මයා එතුමාට එම මැතිණියට ඒ දූම් දරුවන්ට ඒ වගේම සුජීවත්ව වාසය කරන මව්පිය ගුරුවරයා ආදී සියලු දෙනාට මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරීමේ කුසලවන් සංසය නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ වේවා ඒ වගේම එතුමා නමිනසි කාලය යාත්‍රා කළා සියලු දෙනාට මේ කුසල ධර්ම එකසේ හේතු උපන ශ්‍රේධීමේ ඒ ආයත සසර දුකෙන් මිදී උතුම් නිවන නිවන සැනසෙත්වා මේ ඒ පත්මසිර මහත්මයා තුලින් සියලුම දෙනාට මේ කුසල ධර්මයන්ගේ ශක්තිය අනුභවයෙන් සූච මහ ගුණ අනන්ත ගුණ අනුභව වලින් මිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ වේවා උතුම් වූ නිවන සැනසෙන්නට මේ කුසල ධර්ම හේතු පරිස්සම් වේවා කියලා සාධනා දෙයක්. ඒ වගේ මේ පින්වත් සියලුම දෙනාට මේ සඳහා උදව් උපකාර කළ සහසම්බන්ධ වෙච්ච සියලුම දෙනාට මේ කුසල ධර්ම උතුම් නිවන් පිණසම හේතු පරිස්සම් වේවා කියන අදහස ඇති කරගන්නට. ඒ වගේ මේ පින්වත් නම් ඉන්නේ කාල යාත්‍රා කළා වූ සියලුම දෙනාට මේ කුසල ධර්ම හේතු උපදේශීමේ දුක් ඇති ස්ථාන වල සිටින දුකින් අතම දේශය පවත්වන උතුම් නිවන සම්සෙත්වා ඕම වන්දනා කරගත්ත අභිවන්දන සියලුසේ මුචං වදා පචායෝ ජත්තා රෝධම්මා වන්දන්ති ආයුවන්ව සුකම්බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති නේ ජතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිච්ඡති.